2014 පෙබරවාරි මාසයේ දෙවනිදා
අයිමුවන් සුබදේශනක් ඔබට දහම් සිපාසාලේ පිහිටකව පන්සිල් මළුවට පන්සිල් මළුවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරන ධර්මීය අසා ඔබ සෙනසෙනවා. පන්සිල් මළුවෙන් තවදුරටත් ඔබ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? මෙහෙම හිතමින් ඉන්නකොට තමයි අපිට මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිබඳව අසන්නට ලැබෙන්නේ. උන්වහන්සේ විසින් නිසල වනපෙතට යන්නට පෙර පිනකට අපට වාසනාව උදා වෙනවා. අපට උන්වහන්සේ මුණ ගැහෙනවා. නිශ්චල පරිසරයක දැස් බිමට යොමාගෙන උන්වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් පන්සිල් මළුවේදී දහම් සාකච්ඡාවක් කරන්නට පුරුදු වෙනවා. ඉතින් අද දවසේදී පන්සිල් මළුවේදී ඈත වන අරණක ජීවිතයේ සැකවුණු සත්‍ය සොයා යන තවත් උතුම් මුනිවරයෙකුගේ දහම් දේශනාවක් අසන්නට ඔබට අවස්ථාව තියෙනවා. 01182488 අපිට කතා කරන්න. අපි සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේකින් විමසිය යුතු මුල්ම ගැටලුව කුමක්ද? එහෙම හිතමින් ඉන්නකොට ඔබ සියලු දෙනාටම වැදගත් වෙන ප්‍රධානම ගැටලුව මා උන්වහන්සේකින් විමසනවා. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද? අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න.
තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ යමෙක් සරණ යනවා නම් ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් දේශනා කරනවා. තේරුණා. ඉතින් තෙරුවන් සරණ ගිය ගෑම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ආව දෙයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන්න ආව දේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නෝනා මේ ජීවිතේ යහපත් ජීවත් වෙලා හොඳින් කාලා තියලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවා දරුව පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි. තේරුණාද? ඒක තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතේට එකතු කරගත්ත කෙනෙක් වුණේපත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක. බුදුරජාණන්සේ පිරිනිවන් මාර්ගයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ කුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍ය වෙනවා. අකුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍ය වෙනවා කියන කාරණය බුදුරජාණන්සේ අපිට කියන්නේ. එනිසා හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද? මේ බව කින්දර නිවා ගන්න කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ. එන යමෙක් තෙරුවන් සරණ යමතුනි. එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර බව දැකලා භවය නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කර ගන්න ඕන සද්ධාව කියන කාරණය. මොකද සද්ධාව සකස් වුණේ නැත්නම් අපිට මේ ගමන 1.0ක්වත් ඉස්සරහට යන්න බැහැ. සද්ධාවයි මූලික වෙන්නේ. ඒකෝ සද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නෝනි මෙනෙහි කරනවා එහෙම කරද්දී තමයි සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ. ඒතර සද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය අපිට දශමයක් හෝ ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක්. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ මොකද? දිරුවන් කෙරෙහි සද්ධා ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවමයි. ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා, තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට පොතෙන්ද යන්නේ සීලයට. තේරුණාද? තෙරුවන් සද්ධාව සකස් කරගත්ත කෙනා සීලයට යන්නේ. ඒතකොට ඊළඟට එයා අනිවාර්යයෙන් සීලයෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සීල් සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දීපල රැස් කළා, දිඩකඩම් මුදල් දීපල, එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රසංසා මේ නම්බුනාම මේවා මොනවා රැස් කළා, මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර අපායට තමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර අපායට අරගෙන යද්දී අපිව සුගතිය තරන් යන. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? දෙරුවන් කෙරෙහි සද්ධාවක් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. එනිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ ඒ කාරණුණකින් යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. එහෙනම් මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්කුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් දෙයින් මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්කුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් දෙයින් මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම්දම යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බෞද්ධයා හැකේ කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත් කරගන්න කෙනා. එනවා එයා තමයි ධර්මයේ ප්‍රයෝජනය ගත්තා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. ඊට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමි ඵලයට පත් වන කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමි ඵලයට පත් වන කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයට පත් වන කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. එතන අපි මේ ලබා ගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරගන්න. එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා බලඳලා හොඳින් ජීවත් වෙලා හොඳින් මැරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුභතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා සුභතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය බව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? දුෂ්ණා පත්‍ය උපාදාන. දුෂ්ණාවයි උපාදානයේ සකස් කරන්නේ. දැන් එක මහත්යෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්යෙක්. එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් බිඳගත්තේ නැහැ. පන්සල් හදලා දුන්නා, හැම පොහෙටම දන් දුන්නා, සුදු ඇඳුමක් ඇඳි පාට ඇඳුමක් කියන්නේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් කියා බිව්වේ නැහැ. මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා. මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමටම ජීවිතේ පින් කරගත්තා. මෙයා දෙවියෙක් නිසා වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වම අපි සාස්කාර දුන්නා. ඒක මම කිහි කෙනෙක්. මේ ගමේ හිටියේ ප්‍රභු ගිහි මහත්යා මොකද්ද කිව්වේ? "දිනින් යන කුඹියකින් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා?" කුඹියා කියයිකෝ වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කුඹිය උඩවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මෙයා දැන් කොහේ තියෙල උපදින්න ඕනේ? සුගතියේමයි. එහෙනම් මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණය විග්‍රහ වෙන්නේ මෙහෙමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් මේ මහත්යා මරණට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දී මේ මහත්යා කොහේ ඉපදිලා ඉන්නේ කියලා ඒ මහත්යාටයි ඉති කෝටි ගාණක් වටින ඉඩමක ඉස්සිඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා. එතකොට මොකද යා උපාදානෙ වෙලා තියෙන මරණ වෙලාවේ පින උපාදානෙ වුණාද? පින උපාදානෙ වුණේ නැහැ. පින උපාදානෙ වුණා නම් එයා දිව්‍ය තලයක. නමුත් එයා මැරෙන වෙලාවේ උපාදානෙ වුණේ මොකද? දුෂ්ණාව සකස් වුණේ ඉඩ බඩන් කෙරේ. ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා. එහෙමනම් දැන් මෙතන තියෙන භයානකභාවය තමයි මෙන්න මේ භයානකභාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්න ඕනේ. වෙන දෙයක් හේතු වෙන්නේ නැමේ. තෙරුවන් සරණ යාම තුළ අනිවාර්යම යහපත් ජීවිතයක් සකස් වෙනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. මෙතනින් අතර වෙනා කියලා කාරණේ හරියන්නේ නැහැ. තේරුණා? සිල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහුකල්ල අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ලක්ෂ ගාන පහුකල්ල ආවා වූ ගමනේදී අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද සුදුරේදී? එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජක් වරොටේට අවිචාලයි කියනවා. තේරුණා? ගෙවාගෙන ආව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබේව අවුරුදු 40,000යි 60,000යි 30,000යි 20,000යි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන. ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධ හැටියට ඉපදිනා සිල් සමාදන් වෙන්න පෙරෝපු සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කුඩ පරිසරයට වඩා විශාලයි කියලා. එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටලා තියෙන. එහෙනම් මේ ජීවිතෙත් අපි බලාපොරොත්තු වෙන්නේ සිල් සමාදන් වෙලා නැත්තම් සද්ධාව තුළ නවතින්න නම් අපි සංසාරේ කරපු දේම තමයි අදත් කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය දේශනා කරන්නේ. ඒතකොට අපි සීලය තුලින් මොකද බලාපොරොත්තු වෙන්න ඕනේ? සමාධියට පාර සකස් කරගන්න. සීලය තුලින් අපි සමාධියටයි පාර සකස් කරගන්නවා. සීලය තුලින් අපි පරිපූර්ණ වෙද්දී අපි තුල චිත්ත සමාධිය සකස් වෙනවා, ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. මේවා තුලින් සමාධිමත් සිත සකස් වෙනවා. මෙන්න මේ සමාධිමත් සිත ප්‍රයෝජනෙට අරගෙන ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න. ඒසමි තෙරුවන් සරණ යනවා නම් කෙනෙක් තෙරුවන් සරණ යාමේ සැබෑම අර්ථය තේරුණාද? අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන. ඒ කියන්නේ අරහත් මාර්ගය තුල ශක්තිමත් වෙන. නමුත් අපිට එතෙන්ට යන්න ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අද වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගන්න. තේරුණාද? මේ සුභතිය කියන කාරණයෙන් මිදෙන්න. තේරුණාද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, නිරේ කියනවා භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරුණාද? මේ සතර අපායෙන් අපේ මත්හැර තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවෙම ලෝභ, ද්වේෂ, මෝහයන් තුළමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. තිරිසන් නිරතුරුවම අකුසල් මූලයන් තුළ ඉඳිමින් දිගින් දිගටම තිරිසන් ලෝකයෙන් තිරිසන් ලෝකයට වැදිලා අවසානයේ නිරයන්ට වැදිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරුණාද? ඊට පස්සේ භයානක ප්‍රේත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රේතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා ප්‍රේත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුගේ දිනුවට එයා කැමති වුණේ නැහැ. අනුගේ දිනුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි ප්‍රේත ලෝකේ උපදින්න ලබන්නේ. තව ප්‍රේතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා. එයාට කතා කරන්න බෑ. එයා අනිත් පෙරේතයෝ ළඟට ගිහිල්ලා වචන උමානු කරන් උත්සාහ කරනවා. වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත්, කට කුණු වීමේ දුකත් දරාගෙන එයා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටෙනවා. මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකෙ උප්පත්තිය ලබන්නේ. පරි අපුලයි කුණු වෙලා වන වෙලා උප්පත්තිය ලබන්නේ.
සමාවෙන්න ස්වාමීන් වහන්සේ, කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ මොකක්ද? ඒ අකුසල කර්මයක් හැටියට සත්‍යයට විඳින්නට වෙන කොහොමද? මේ ගැන මට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ.
කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝන අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරුණාද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුලන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණා. ඒ කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණා. අර වගේ වහා දුර්වල කුණු වෙච්ච වාලෙච්ච ශරීර සහිතව තමයි උපත්තිල.
අනිවාර්යයෙන්ම ප්‍රේත ලෝකවලට වැටෙනවද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යයෙන්ම වැටෙනවා. අනිවාර්යයෙන්ම වැටෙනවා නේද? ප්‍රේත ලෝකෙට වැටෙන බේරුනොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණයට තිරසන් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ මේ බූරෝ ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව ඔය බව කියලා වඳුර ඔය ඇන්නේ පෙර කාමයේ වර්ධව හැසිරෙන ගත කරපු අය. ඒතුළු මේකේවල කාම ලෝකයන් තුනම හැමදාම පැටියේ බඩේ ඉල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් ගෙල්ලගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙනවා දෙවෙනි තැනකට යනවා. ප්‍රේත ලෝකෙට වැටෙනවා අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. එහෙනම් මේ මූදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කියන්නේ මේ මූදු උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවා. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මොහොත උපාදානය කරගෙන ඉන්නේ. තේරුණායි? මොහොත උපාදානය කරගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මොහොත උපාදානය සකස් වුණොත් අසුරේ බවට පත් වෙන උපත්ති ලැබුණා. මේ මොහොතයි ලවණ රසය ඒගොල්ල උපාදානය කරගත්තා. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මොහොත උපාදානය කරගෙන ජීවත් වෙච්චා. මාලදිවයිනේ ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගණන් සංචාරක සමහර විට එනවා. එයි මේ මොහොත රසය ලවණ රසය උපාදානය කරගෙන. ඒතකොට මේ උපාදානය මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුර හැටියට උපත්ති ලැබෙනවා. ඊට වගේම නිරයක් ඉන්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් අවම වාසයෙන් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේන්න සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් මුද යහපත් විදිහට ජීවත් වෙලා සුවාදරු හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණය මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතර ගන්නා වූ පස්වරේ අතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ අරන් පෙන්නන්නේ මේ නියසිරට. නමුත් මම නම් කියන්නේ අතට කියලා මොකද නියසිරට කිව්ව මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නියසිරට පස් ටිකක් අරන් කියන්නේ මරණ සත්වයන්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණය. එහෙනම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ බවට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුළින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින ප්‍රඥාව ඇති කර ගන්නවා කියන එකයි මම නම් මතක් කරන්නේ.
තෙරුවන් සරණ යාම. ඔබ කරන බරපතල වැරදි වලට, නොසිතා කරන වැරදිකට ප්‍රතිඵල ඔබ තරමක් දුරට දැනගත්තා. අපි විරාමයකට යමු. විරාමයට යන්නකින් ඔබට අපි මතක් කරනවා විරාමින් අනතුරුව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපි විමසන්නේ බෞද්ධින්ට වගේ අනිකුත් ආගමිකින්ට සුගතිගාමි වීමට ඉඩක් නැත්ද? ඒ ගැන කතා කරමු පන්සිල් මළුවේදී. ඔබ ඔබේ ප්‍රශ්න අපට යොමු කරන්න. ඉදිරියේ දිනක අපිට නැවතත් මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණු දාට ඔබේ ප්‍රශ්න අප යොමු කරන්නම්. පන්සිල් මළුවේදී අපි දෙක මේ දහම් කරුණු සාකච්ඡා කරන්නේ ඈත වනපෙතක භවනා යෝගී වෙසෙන ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ මේ අගනුවර ජීවිතෙන් මිදිලා වඩකට වෙන්නේ ජීවිතේ සත්‍ය සොයා යන්න. ඒ සත්‍ය ටිකින් ටික අවබෝධ වෙද්දී අගනුවර වෙසෙන, එහෙම නැත්තම් ලෝකයේ වෙසෙන බෞද්ධයන් ජනතාව කොයිතරම් මුලාවකද වැටිලා ඉන්නේ කියලා උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේ දහම් දේශනා කරමින් අපිට සත්‍ය අවබෝධ කරවන්නට උත්සාහ කරනවා. මේ පන්සිල් මළුවේදී ඔබ දකින්නේ තවත් එවැනි වෑයමක්. ගරු ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමී වීමට ඉඩක් නැද්ද?
නෑ, අනිවාර්යයෙන්ම තියෙනවා. දිව්‍යතලවල විද්‍යා දෘෂ්ටික සම්මයා දෘෂ්ටික කියන කොටස් දෙකක් ඉන්නවා. දැන් විද්‍යා දෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙමෙයි. විද්‍යා දෘෂ්ටිකෝන් සමාජයේ වැරදි වැටියට තේරුම් ගන්න අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. විද්‍යා දෘෂ්ටික කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දේවන් ක්‍රේයෝ සද්ධාව. දෙවෙනි එක කර්මය කර්මඵල විශ්වාසය. මෙරිණා හේතුඵල ධර්මයන් යන උපදිනවායි කියන විශ්වාසය. සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. මේ ශාසනීය සම්දික්කෝ කියන තාක්කල් ආර්යයන් වහන්සේලා ඉන්නවායි කියන විශ්වාසය. යමෙකුට ওই විශ්වාසය තියෙනවනම් එයාට කියනවා එයා සම්මා දිට්ඨිය තුල පිහිටිච්ච කෙනෙක් කියලා. ඒතකොට යමෙක් තුල මේ විශ්වාසය නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිය තුල පිහිටපු කෙනෙක් කියලා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කෙනෙකුට වරදක් කියනවා චෝදනා කරනවා නෙමෙයි, මේකේ විරුද්ධ පැත්ත. තේරෙනවා? මිත්‍යා දෘෂ්ටිය කෙනාට පිරුවන් කෙරේ සද්ධාාවක් නැහැ. එයාට කර්මය කර්මඵල විශ්වාසය නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසය නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. සිල් රැක්කොත් දන් දුන්නොත් ඒවේ ආනිසංස තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. ඒතකොට එතන තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. තේරුණාද? ඒතකොට මෙතන සම්මා දිට්ඨිය, මෙතන මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට සම්මා දිට්ඨියට පත් වෙච්ච මිනිස්සේ මේ මනුස්ස ලෝකේ තුල ඉන්නවා. මිත්‍යා දෘෂ්ටියට පත් වෙච්ච මිනිස්සු මේ මනුස්ස ලෝකෙට ඉන්නවා. ඒ වගේමයි දිව්‍ය තලවල. සම්මා දිට්ඨියට පත් වෙච්ච දෙවිවරුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටියට පත් වෙච්ච දෙවිවරුත් ඉන්නවා. තේරුණාද? දැන් ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ලංකාවේද ඉන්නේ? නැහැ, විදේශවල. එක්කෝ ක්‍රිස්තියානි ආගම, එක්කෝ මුස්ලිම් ආගම, එක්කෝ හින්දු ආගම. තේරෙනවද? ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් වැඩියෙන්ම දන් දෙන්නේ ලංකාවේ අය. තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ ලංකාවේ. ඇයි ලංකාවේ මේ කෝටිපතිව නැත්තේ කියලා? මේ අර වගේ ධනවත් වෙයි නැත්තේ කියලා. ඉතින් ඒක දානීය කියන කාරණේ නෝන බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. තේරෙනවද? දානේ ආනිසංස මොකද්ද? ආයුෂ වර්ණය සැපය බලය. තේරෙනවද? දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙ හැටියට සිතුවත් කුමාරයා වෙලා අරසා කෝටිපති පවුලක ඉපදින ධර්මයක් ලෝකෙ තිබෙන්නේ නැහැ. බුදුදහමක් ලෝකෙ තිබෙන්නේ නැහැ. එහෙනම් මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ දාණයටයි ආනිසංසය. ක්‍රිස්තියානි මහත්යෙක් දන් දුන්නොත්, මුස්ලිම් මහත්යෙක් දන් දුන්නොත්, Hindu මහත්යෙක් දන් දුන්නොත්, ඒ දාණයේ ප්‍රමාණය අනුව මැරෙන වෙලාවේ ආ දාණය සිහිපත් වුණොත් නෝනා සස්ත්‍රීක දෙවියෙක්, සස්ත්‍රීක මිනිසෙක් වෙලා උපත්ති ලැබෙනවා. දැන් අපි ලංකාවේ තියෙන ගණ රාජ්‍ය නොවන සංවිධාන කියලා මේවට කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ එවන්නේ කවුද? පිට රටවල ඉන්නේ කෝටිපති මිනිස්සු. තේරෙනවද? ඒගොල්ලෝ සමාජ සේවයේ උදෙසා මිනිස්යාගේ යහපත උදෙසා තමයි වෙන් කරන්නේ. ඒතකොට මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත්. තේරෙනයි? ඒක මහත්යෙක් මට මතකයි සිංගප්පූරුවේ මහත්යෙක් ඇවිල්ලා 500 අංකන එකපාර දානයක් පූජා කළා. ඒකට මං හිතන්නේ ලක්ෂ 25ක්වත් එක මොහොතක පූජා එක දවසක කරපු දෙයක්. ලක්ෂ 25ක්වත් යන්නේ නැහැ. ඒතකොට මෙවැනි දාන සිහිපත් වුණොත් නෝනා එයාට බෞද්ධයෙක් කියන වැඩක් නැහැ. බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. එයා මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ වේවා, එයා සස්ත්‍රීක දෙවියෙක් වෙනා, මිනිසෙක් වෙනා ඉපදෙන හැබැයි මිත්‍යා දෘෂ්ටික පවුල. මිත්‍යා දෘෂ්ටික පවුල. තේරෙන? ඒ නිසා පින්කරණ එකෙන් ඕනෑම කෙනෙකුට ඒ වාසිය ලැබෙනවා. බෞද්ධයාට කියලා නෙමෙයි. පින්කලොත් කවුරු හරි දන් දුන්නොත්, ඒව දේව කළොත් අනිවාර්යයෙන්ම දැරෙන වෙලාවේ ඒක උපාදානිය වුණොත් එයා කෝටිපති පවුලක නැත්නම් සස්ත්‍රීක දෙවියෙක් වෙනවා. හැබැයි නෝනා ඒගොල්ලන්ට මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඉපදෙන. දැන් දිව්‍යතලවල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. තේරෙනවද? මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අපේ දෙවිවරු තරම් ප්‍රභාෂර නැහැ. තේරෙනවද? දැන් අපේ දෙවිවරු ප්‍රභාෂර. ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන මැණික් ගල් ඔබ්බපු ඔටුනු පැලඳගෙන මහා ආලෝකමත් දෙවිවරු. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් එවැනි ආලෝකමත් භාවයක් නැහැ නෝනා. තේරෙනවද? ඒගොල්ලෝ හරියට අපේ දෙවිවරු අර ගලිවර්ණ වගේ නම් ඒගොල්ලෝ ලිලිපුට්ල වගේ පොඩි කටි වෙන්නේ. ඒගොල්ලෝ කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දීලා නැහැ. ඒගොල්ලෝ දන් දෙනවා. නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ.
ඒ ඇයිද නිවන සමීප නැද්ද ස්වාමීන් වහන්ස?
ඒගොල්ලන්ට කොහොමත් නැහැ. පෙරුවන් කෙනේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නේ. පෙරුවන් කෙනේ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට මේ මාර්ගය තුල යන්නේ බැහැ. තේරුණාද? දැන් කොච්චර දැන් හිමාලයේ ඉන්නවා මුළු ජීවිත කාලම භාවනා කරන්නේ. ඒගොල්ලෝ ආහාරයක් ගන්නේ නැහැ. සමාධිය ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. සමහරු මාසයක් ආහාර ගන්න නැතුව සුමානයක් ආහාර ගන්න නැතුව ඉන්නේ. නමුත් කවදාකවත් ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. මොකද ඒගොල්ලෝ තුල සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැත්නම් කවුදක්වත් එයාට සද්ධාන්සාරී ධම්මාන්සාරී සෝවාන් සකුද්දාගාමී අනාගාමී අරියත් ඵලයට එන්නේ නැහැ. මේ මාර්ගයට වැටෙන්නේ සම්මා දිට්ඨියට පත් වුණ කෙනා විතරක්.
ඥානෙ බුදුදහමටයි නැති බව ඔබ වහන්සේ සඳහන් කළත් ස්වාමීන් වහන්සේ බුද්ධත්වයේ සදා පාරමී පිරීමේදී ඥානය පාරමිතාවක් හැටියට බෝසත්තුරන් පිරිය යුතුයි නේද ස්වාමීන් වහන්සේ?
එහේ එහේ බුද්ධත්වයේ පාරමී පාරමී 10න් දාන පාරමිනා මුල් පාරමිතාව.
කර ස්වාමීන් වහන්සේ සංසාරයේ බිලකරු බවින් ගැලවෙන්න අඩුතරමින් පංච ශීල ප්‍රතිපදාවත් සුරැකිය යුතුයි නේද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යයෙන්ම. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දවසින් දවස අනාගතයට යන්න දුස්සීල භාවය වැඩි වෙනවා කියලා. තේරුණාද? දුස්සීල භාවය නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ ආයුෂ පරමාවශ්‍ය අවුරුදු 10යි කියන තැනටපත් වෙනවා කියලා. පරමාවශ්‍ය අවුරුදු 10යි කියන තැනට. පරමාවශ්‍ය අවුරුදු 10යි කියන තැනේදී එයා අවුරුදු 5න් කසාද බදිනවා. අවුරුදු 6න් දරුවෝ ලබනවා. අවුරුදු 7කට වෙනකොට මැරෙනවා. මොකද පරමාවශ්‍ය අවුරුදු 10යි. දැන් ඔබතුමිය හිතන්නේ පරමාවශ්‍ය අවුරුදු 10කට එන්න තව කොච්චර කල්යයිද කියලා?
වසර 1500ක් පමණ ස්වාමීන් වහන්සේ.
ඒ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600ක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවශ්‍ය අවුරුදු 120යි. ඒතකොට මේ 120 මේ වෙනකොට 70කට වගේ බැහැලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50කින් ආවශ්‍ය අඩු වෙලා තියෙනවා. නමුත් මේ 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයෙන් තුල ලෝකේ ගලාගෙන ආපු දෙයක්. මේ කුමිනාතක රසකාරක පරමාණු බෝවම් කුත් තිබෙන්නේ නැහැ. එහෙනම් අදින් පස්සේ බිහි වෙන ලෝකයේ මේ සියල්ලෙන්ග විකෘති වූ ලෝකයක්. එහෙනම් මේ ගෙවී ගිය නිදහස් අවුරුදු 2600 තුල අවුරුදු 50කින් ආවශ්‍ය අඩු වුණා නම් ඉතුරු අවුරුදු 60 වෙන්න ඕන තව 1500ක් යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් තව අවුරුදු 1500ක් යනකොට පරමාවශ්‍ය 10යි කියන දැන්ට එනවා. එහෙනම් අවුරුදු 5න් 9ක් අසාද බඳින දැන්ට එනවා. මොකද මේ වෙලාව වෙනකොටම නෝනා සමහර වෙලාවට අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු ළමෙක් වැඩි විදියටපත් වෙනවා. අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු දරුවෙක් වැඩි විදියටපත් වෙනවා කියන්නේ යාට දරු ගැබක් දරා ගන්න පුළුවන්. දරු ගැබක් දරා ගන්න පුළුවන් වුණාම තාම සමාජයේ දෙන්න යන්නේ නැහැ. ඒ තාම සමාජය තුල සීලය තියෙනවා. නමුත් මේ සීලයෙන් පිළිහෙනකොට සමාජයේ දෙන්න යන සමාජයේ දෙන්න යන මේ විනාශය සකස් කරන්නේ කවුද? දුස්සීල භාවය විසින්මයි. තේරෙනවා? එහෙනම් මිනිස්සයා විකෘති වෙන්න සීලෙන් ඈත් වෙන්න විකෘති වූ සමාජය තමයි ඉස්සරහදී මිහිරෙන්නේ. තේරෙනවා? ඒ නිසා මේ විකෘති සමාජය තුලින් ගැලවෙන්නම නොවන අපිට අත්වල් බැඳගෙන යන්න නම් බැහැ. අත්වල් බැඳගෙන මේකෙන් ගැලවෙන්න බැහැ. ඒ නිසා තම තමන් මේ ව්‍යසනේ නුවණින් දකින්න ඕනේ. තම තමන් මේ ව්‍යසනේ නුවණින් දැකලා අපි මේ අත්විඳින්නේ දුස්සීල භාවයේ විපාකයක් කියලා දැනගෙන තමන් සිල්වත් භාවයට පත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අත්වල් බැඳගෙන මේක කොතනකවත් යන්න බෑ. මොකද ලෝකේ යන්නේ දුක කරා. ලෝකේ කියන්නේ මායය. එස දුක කරා යන ලෝකේ නවත්තන්න අපිට කවදාකවත් බෑ. ලෝකේ පවතින ඕනේ. ලෝකේ ගලාගෙන යන්න ඕනේ. සතර අපායන් පිරෙන්න ඕනේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා ලෝකේ ස්වභාවයෙන් ලෝකේ යනවා. නමුත් අපිට තියෙන්නේ මේ ලෝකේ යන ස්වභාවය හඳුනාගෙන ධර්මයේ ස්වභාවයට එන්න. ධර්මයේ ස්වභාවයට එනවා කියන්නේ මුලින්ම අපි දරුවන් කෙරේ සද්ධාව සකස් කරගන්නවා. සීල පද පහෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. එතන තමයි අපිට ලබන්න තියෙන අවම තැන. අපි ලෑස්ති නැත්නම් සීල පද පහ පරිපූර්ණ කරගන්න, ඒ කියන්නේ මරණින් පස්සේ සතර අපායට වැටෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
ගරු ස්වාමීන් වහන්සේ, අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ප්‍රශ්නේ තමයි මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. පන්සිල් සුරකින්නට ප්‍රතිඥා දුන්නා, පන්සිල් ඛණ්ඩණය වෙන වාරගාන වැඩි. අද ජීවිතේ බොහෝ දෙනෙක්ගේ මේ පන්සිල් ඛණ්ඩණය වීම හරහා මොන වගේ විපාකද මිනිසුන්ට විඳින්නට සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ?
පංචශීලය කියන්නේ උනා ඉතින් මුලින්ම අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්න. ඒ කියන්නේ පරපණ නැසීමෙන් වළකිනවා. තේරෙනවා? සත්ව හිංසාවෙන් වළකිනවා. ඒතකොට පරපණ නැසීමෙන් වැළකීමෙන් සත්ව හිංසාවෙන් වැළකිනවා කියන්නේ සත්ව හිංසාව කියන කාරණය නෝන අප්‍රමාණව සමාජය තුල සිද්ධ වෙනවා. අප්‍රමාණ සමාජය තුල සිද්ධ වෙනවා. තේරෙනවා? දැන් බල්ලෙක් ගත්තත් අර ලොකු සල්ලිකාර බල්ලෝ ඉන්නවා. ඒ බල්ලන්ගේ පුංචි කාලේ පුදුන ගාම වලිගේ කපලා දාන. ඒවත් සත්ව හිංසාව. තේරෙනවා? සමහර සත්තුක හුයි පොළවල් වල පොඩි කාලේම අර කුකුලාගේ කොට කපලා දානවා. පුංචි කාලේම ඌරු පැටියාගේ දත් ටික ගලවලා දානවා. මොකද එයාල සම්පූර්ණ ආසාදනය වෙනවා කියලා මහ ඊඩිගේ ලොක් මේව කරනවා. ඒ වගේ සත්ව ඝාතනය කියන දේ නෝන අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. සත්ව හිංසාව කියන කාරණේ තපානව ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව කිව්වහම මිනිස්සෙක් මිනිස්සෙට කරන හිංසාවත් ඒකට අයිති වෙනවා. තේරුණාද? අපි රාජකාරියට ගිහිල්ලා රාජකාරී පෑයටේදී අපේ ළඟට එන සේවාදායකයාව අපි රත්යාදු කරනවා නම්, එහෙම නැත්නම් අපි යාට හිටේ ඉන්න අනිද්දා ඉන්න ලබන සමානෙ ඉන්න කියලා අපි රත්යාදු කරනවා නම්, ඒ වෙලාවම අපි හිංසාවකට ලක් වෙනවා. ඒ වෙලාවම අපි මේ සත්ත්ව හිංසාව කියනවා, තව කෙනෙකුට හිංසා කිරීමේ වරදට අපි හවු වෙනවා. ඒක එවැනි සියුම් තැන් වලින් මේක සිද්ධ වෙන්නේ පුළුවන්. තේරුණා? ඒ නිසා සත්ත්ව ඝාතනය සහ සත්ත්ව හිංසාව කියන කාරණයෙන් අපි අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ. සත්ත්ව ඝාතනය කියන්නේ නෝන බරපතල වූ අකුසල් සකස් වෙන තැනක්. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් දැකලා තියෙනවා මේ හරක් ඝාතනය කරපු මිනිස්සේ. තේරුණාද? නැවත ගිහිල්ලා මේ නිර්යේ උප්පත්තිය සකස් කරගන්නවා. තේරුණාද? ඒක නිර්යයක්ද නැත්නම් ශ්‍රේත ලෝකෙම තැනක්ද කියන උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේට සමාධියෙන් ඉරපාට පෙන්ලා තියෙන නෝන මේ අඩි 8ක් විතර උස කණුවක්. තේරුණාද? කණුවක් පෙන්ලා තියෙන වෙන මොකුත් නැහැ. මේ කණුවේ තමයි අර මේ ජීවිතේ හරක් නැතුපු මිනිස්සයා එකපාරට කියලා උප්පත්ති ලබන්නේ. එයා මේ කණුව බදාගෙන කණුව මුදුනට උප්පත්ති ලබනවා කියනවා. ඉරිසතා කණුව බදාගෙන ඉන්නවා. ඒ බදාගෙන ඉන්නකොට ඒ කණුවෙම අඩි 8ක් අඩි 10ක් විතර දිග ලණුවකින් පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. මේ කර්මයේ විපාක දෙන හැටි මේක. තේරෙන්නේ? පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. දැන් නිරිසතා හරක් මරපු කෙනෙක්. හරක් කෙනේ දැනි තෘෂ්ණාව ඇති කරගත්ත කෙනෙක්. නිරිසතා අතන උප්පත්තිය ලබනකොට මෙයා දකින්නේ කවුද? හරකව. එහෙනම් පුෂ්ටිමත් හරකව දකින්න නිරිසතා hina වෙනවා කියන්නේ. මොකද එයාගේ සතුටද? මොකද එයා සංසාර පුරුද්ද? හරක් මරපු පුරුද්ද? ඒ hina වෙනකොටම ඒ hinaව නැතු යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොහොතේම අර හරකා ඉස්සරහා ඝාතකෙන් කෙලින් වෙනවා කියනවා. ඉස්සරහා ඝාතකෙන් කෙලින් වෙනවා. කෙලින් වෙන්නේ යමපල්ලේ බවද? දැන් හරකා යමපල්ලේ. තේරුණාද? හරකා දැන් ඉස්සරහා ඝාතකෙන් කෙලින් වුණාම හරකා දැන් යමපල්ලේ බවට පත් වෙනවා. ඒ යමපල්ලගේ අතේ තියුණු ත්‍රිශූල දෙකක් තියෙනවා කියලාම හරි තියුණුයි. දැන් මේ ත්‍රිශූල දෙක මෙහෙම අල්ලගෙන ඉන්නවා පමණයි යමපල්ල සිද්ධ කරන්නේ. අර නිරිසතා එල්ලිලා ඉන්න කණුව මේ ත්‍රිශූල දෙකට මෙහෙම ඇලවෙනවා. ඇලවිලා මේ ත්‍රිශූල දෙකේ ඇනිලම කුඩු වෙලාම හරකෙක් යම්සේද බොකු බඩවැල් මස් හැටියට වෙන් කරලා ගොඩ ගහන්නේ අර නිස්සතා අර විදිහට මස් ගොඩක් හැටියට කණුවෙන් බිමට වැටෙනවා. තේරුණාද? ඉතින් හරකා යම්සේද මස්කලේ ඒ විදිහට වැටෙනවා. වැටලා නිස්සතා දැන් මැරෙනවා. මැරිලා ආයිමත් අර කණුව තියෙනවා. ආයිමත් අර කණුවේ නිස්සතා පහළ වෙනවා. ඒ කණුවේම ආයිමත් අර හරක බැඳිලා ඉන්නවා. ආයිමත් ඒ හරකා යමපල්ලෙක් වෙනවා. යම්පල්ලේ කියලා ආයිමත් අර විපාක විඳින්මින් ඒ විදිහටම සමාහලට කල්ප ගානක් ඒක දිග වෙන්න පුළුවන්. ඒ සත්ත්ව ඝාතනයේ අප්‍රමාණ විපාක. තේරුණා? ඒ වගේමයි කුකුලෙක්, එළුවෙක්, හරකෙක්, ඌරෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සත්ත්ව ඝාතකෙක්. තේරුණාද? සමහර අය මේ ජීවිතේ කුකුල්ලෝ 100, 200, 300, 500, 1000 මරනවා. කුකුල් මත් කඩේක කෙනෙක් කුකුල්ලෝ කී දහහක් මරනවා නේද? එතකොට යා මැරිලා ගිහිල්ලා දිව්‍ය තලයේ ඉපදෙයිද? මිනිස්සෙක් වෙයිද? යා මැරිලා ගිහිල්ලා කුකුලෙක්මයි වෙන්නේ. ඌරෙක්මයි වෙන්නේ, හරකෙක්මයි වෙන්නේ. එයි මොකටද? එයාව මැරුම් කරන්න. තේරුණා? එයා මැරෙන්නේ. දැන් ඉස්සර කුකුලෙක් මාස 6ක් ජීවත් වුණා. මාස 6ක් ජීවත් වෙලා තමයි එයා මරණයට ගත්තේ. දැන් මාස 6ක් ජීවත් වෙච්ච කුකුල තාක්ෂණයේ විසින් මාස 4න් මරණ තැන්ට ගෙනාවා. ඊට පස්සේ මාස 3න් මරණ තැන්ට ගෙනාවා. දැන් දවස් 45යි මරණ. දැන් මේ තාක්ෂණයේ තව දිනු කරනවා කොහොමද මේ කුකුලා දවස් 20ක් මරන්නේ කියලා. තේරුණා? එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? එදා මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට 4 පාරක් මැරුම් කරනවා. ඒ කියන්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙන්න සත්වයාගේ ආයුෂය හීනභාවයට පත් වෙනවා. එහෙනම් අකුසල් විපාක දීමේට අදාළ ලෝකයක් තමයි අපි ඉදිරියේ පිහිරෙන්නේ. ඉස්සර හරකෙක් මැරුවේ අවුරුදු 10ක් 15ක් ජීවත් වෙලා. දැන් හරකා මාස 6ේදී මර යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා අවුරුද්දෙන් මතට ගන්නවා. ඉස්සර ඌරෙක් මැරුවා අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් ඌරාට එන්සයිම් දීලා මාස 6න් ඌරව මරන්න ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ? අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය සත්වයා තුළ මේ විදිහට වැඩි වෙන්නේ කුමක් නිසාද? මනුෂ්‍යයා සත්ව ඝාතනය, දැඩි ආකාරයෙන් සත්ව හිංසාව, දැඩි ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ නිසායි සත්ව හිංසාවෙන් සත්ව ඝාතනය වලදිනා කියලා පළවෙනි සිල්පදේ බැහැර වෙන්නේ කියලා කියන්නේ. ඒක පානානිපාතා විරමං සික්ඛාපදං අදින්නාදාන අංසතේ සොරා ගන්නවා. අන්සතදේ සොරා ගන්නවා කියන එකේ පාප කර්මයේ මහා බලවත් පාප කර්මයක්. තේරුණා? අන්සතදේ සොරාගත්ත පෙරේතයෝ ඉන්නවා. මේ ජීවිතේ අන්සතදේ සොරකම් කරලා, අනුන්ගේ දේ හොරකම් කරලා, പ്രേත ලෝකෙට වැටෙනවා. තේරුණාද? പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ දැන් එයා යනවා කෑමක් හොයාගෙන. එයාට පේනවා ලස් හොඳ බත්තිගානක් තියෙනවා. නමුත් මේ කෑම එක ළඟට යනකොටම කෑම එක අතුරුදහන් වෙලා යනවා. තේරුණා? එතකොට එයා යනවා සිය කඩਿੱත්තක් තියෙනවා. එයාට පේනවා ලස්සනට වතුර ටික තියෙනවා. නමුත් එතෙන්ට ගියාම සිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. ඒ අනුකෙදී සොරකම් කළා. ඒ නිසා අනුන්ගේ දේ සොරකම් කිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අපි පිනිපිනි වත්තිගාන තිබ්බත් පිනිපිනි සෙන්සොටු ටිකක් තිබ්බත් ඒක කන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. පිනිපිනි වතුර තටාකයක් තිබ්බත් වතුර ටික බොන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒක හරි පාට. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ ආඋපත්තියක් ලැබුවත් අන්ත දුක්පත් වෙලා හැම දෙයකින්ම අදුපාඩු සහිත ජීවිතයක් එයා ලබනවා. මොකද පෙර ජීවිතයේ අනුගේ දේ සොරකම් කළා. අනුන්ට අයිති දේ අපේ හැරගත්තා. ඒ නිසා අනුසතු දේ සොරා ගැනීම කියන්නේ අපි සතර අපායට වැටුණා. අපිට පිනිපිනි තියෙන ආහාරය අපිට අතුරුදහන් වෙනවා. පිනිපිනි තියෙන ජල බඳුන අපිට අතුරුදහන් වෙනවා. ඉතින් අයකින් වලකින්න කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ. ඒක කාමීස මිත්‍යාචාර වේරමණී සික්ඛාපදං සමාදියං කාමී හැසිරීම නිසා ඒකයි මම මුලින් කිව්වේ කාමී හැසිරීම නිසා වැරදි හැසිරීම නිසා ගොඩාක් අය ඉන්නවා නිරයන්ට වැටිලා
කාමී වර්ධව හැසිරෙන බොහෝ අය ප්‍රේත ලෝකවලට වැටෙන බව සඳහන් කළා ඒත් එක්කම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ
ඒගොල්ල ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ හරි අපුලයි අපුලයි කියන්නේ ඒගොල්ලන් ශරීර හැමතැනම කුණු වෙලා වන වෙලා තියෙන තේන්න ඒ කුණු වෙලා වන වෙලා තියෙන ශරීර දරාගෙන ඒගොල්ල ජීවත් වෙනවා ඒගොල්ල අනිත් ප්‍රේතයන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා නමුත් කිසිම කෙනෙක් ඒගොල්ල ළඟට එන්නේ නැහැ ඒතොර කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අනිත් එක මේ ශරීරයේ තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන ප්‍රේත ලෝකයේ ඒගොල්ල කල්ප ගණන් දුක් විඳිනවා ඉතින් ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුව අපි මේ ශරීරය ඇඳුමින් පැළඳුමින් හරි අපි ලෝකයට ප්‍රදර්ශනය කරනවා නම් දේන අපේ ශරීරය ඇඳුමින් පැළඳුමින් හරි ලෝකයට ප්‍රතිස්පේකාර කරනවා නම් නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ශරීරය අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට එහෙම ජීවත් වෙලා ප්‍රේත ලෝකෙට වැටිච්ච ප්‍රේතියක් ඉන්නවා. ප්‍රේතියක් කියලා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. දේනවා. එයාගේ හිසකෙසුත් නැහැ. හිස මුඩුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරේ ලැබුණා වූ අංගපසක ලෝකයාගේ කාමස්වාදී උදෙසා යොමු කළා. ඒ නිසා එයාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසක ලැබිලා නැහැ. නමුත් ප්‍රේතියා. ඒ නොලැබීමේ දුක දරාගෙන යා ප්‍රේත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෙම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම්. ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවද නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුට වෙන්න ඉන් එහාට යන්න එපා කියන කාරණේ. ඒක තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මුසාවාදයෙන් මම කිව්වා අනිවාර්යයෙන්ම මැරිලා ප්‍රේත ලෝකෙට වැටුණොත් කට කුණුසා තමයි ඉපදෙන්නේ. තේරෙනවා මේ මුළු කටම කුණු වෙලා වන වෙලා මේ දිවවල වන වෙලා එයා කතා කරන්න උත්සාහ කරනවා කතා කරන්න කැමති වචන පිට වෙන්නේ නැහැ යාට. ඒ පිට නොවීමේ සුඛ දරාගෙන එහෙම ප්‍රේතිය ජීවත් වෙනවා. එතකොට මත්පැන් පානය කිරීම නිසා මැරෙන වෙලාවේ මත්පැන් උපාදානය සකස් කරගත්තොත් ඒත් අපි අනිවාර්යයෙන්ම ප්‍රේත තලයන්ට වැටෙනවා. තේරුණාද? දැන් ඔය ප්‍රේත ලෝකේ ඉන්නවා. දැන් අපි කියමු දැන් ඕගොල්ලෝ ගෙදර පාටියක් දානවා කියලා. දැන් ගෙදර උපන්දින උත්සවයක්. ගෙදර උපන්දින උත්සවයේදී දැන් විශාල පාටියක් දාලා දැන් වත්තේ මේස තියලා අරක්කු කනවා, මේ කටගැස් මෝල් කනවා ඔක්කොම කරනවා. මෙතෙන්ට මුළු ගමේම ඉන්න මේපතු ප්‍රේතයෝ එනවා. දැන් මේ ප්‍රේතයෝ ඔය වයින් ස්ටෝස් ආශ්‍රිතව ඔය බාර් ආශ්‍රිතව අප්‍රමාණ ප්‍රේතයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ මත්පැනට ඇබැවිච්ච ප්‍රේතයෝ. ඒගොල්ලෝ මතින් මත් වෙලාවක ඉන්න ප්‍රේතයෝත් ඉන්නවා. ඒ නිසා ඔබලා දැන් පාටියක් දානකොට දරුවෙකු උපන්දිනයක් උත්සාහ හෝ මොකක්කෝ මේ ප්‍රදේශයේ ඉන්න මත්පැන් වලට කැමති ප්‍රේතයෝ තිබුණා මෙතෙන්ට එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ මේ මත්පැන් ඉව කරනවා සුවඳ කරනවා ඔබලා ඒව දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රේත ලෝකේ ඉපදිලා එහෙම වැටුණොත් අපි අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. ඒ වගේ මත්පැන් වෙළඳාම නිසා අපි කියන රටේ අප්‍රමාණ මත්පැන් වෙළඳනවා විඳන් කරනවා නේද? ඉතින් ඒ අප්‍රමාණ මත්පැන් වෙළඳන් කරන අය කෝටිපති ප්‍රකෝටිපති ජීවිතනේ ගත කරන්නේ. කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරන්නේ. නමුත් ඒගොල්ලෝ මැරෙන වෙලාවට මොකක් හරි කළා වූ පිනුත් තියෙනවනේ. පිනක් උපාදාන වෙලා මිනිස්සු වෙනවා. එහෙම මිනිස්සෙක් වුණොත් එයා ඉස්කෝලේ යන කාලෙම බොන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ අවුරුදු 15 දී මෙයා බේබද්දෙක් වුණා කියලා. ඒතර මොකක්ද ඒ වෙන්නේ? එයා පෙර ජීවිතේ අනිවාර්යයෙන්ම කලේ මත්පැන් විකුණ එක යන්ත මත්පැන් ෆෝන් එක තේන්න. එතකොට යා තරුණ කාලෙම බේපත්ෙක් වෙනවා. තරුණ කාලෙම බේපත් වෙලා ඉඳලා එයා දැන් බඳිනවා. බැඳලා පස්සේ ඒ නෝනාට ජීවිතේ අප්‍රමාණව දුක් විඳිනවා. නේද? අර යන බේපත් කෙනෙක් බැඳි ගහනවා, උටි කනවා, සල්ලි නෑ. එතකොට ඒ නෝනා කවුද? ඒ නෝනාත් ඇවිල්ලා මේ ජීවිතේ මත්පැන් විකුණ කෙනෙක්ගේ නෝනා කෙනෙක්මයි. දැන් මේ ජීවිතේ කෝටිපති බවට පත් වෙච්ච මත්පැන්නෙකුන මහත්යෙක්ගේ නෝනා අප්‍රමාණ සැප විඳිනවා. නමුත් එයා සැප විඳින්නේ පවුල් කීයක් විනාශ කරලාද? පවුල් කීයක් අසනීප ලෙඩ රෝග කරලා? ඒකෝට එයා මැරිලා ඉපදුනහම අර වගේ මේ බතු මහත්යෙකුට බිනිඳ වෙලා තමයි ඉපදෙන්නේ.
නමුත් සැමියාගේ ක්‍රියාවට විරුද්ධ වුණ කාන්තාවක් නම් ස්වාමීන් වහන්සේ.
ආ විරුද්ධ වෙච්ච බිරිඳක් නම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් එවැනි විරුද්ධතාවයක් ලෙස්සියෙන් මතුවෙන්නේ නැහැ. මොකද අතන සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න එයා මේකට ගහණය වෙලා ඉතියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම විරුද්ධතාවයක් තියෙනවා නම් උච්චතර දුරුද කියන්නේ. නමුත් ඒවාට අනුබල දෙමින් ඒවායේ පෝෂණය වෙමින් ඒවායේ සැප විඳිනවා නම් ඒම කෙනෙක් තමයි අර මනුස්සයර බේබෙත් එක්ක. දැන් මේ ජීවිතයේ ඔය තරු සමහර එක මහත් එක්ක ඉන්න ඔයා තරුණ කාලේම ඉස්කෝලේ යන වයසෙන් බොන්න පටන් ගන්නවා. ලක්ෂ ගාණක් වියදම් කරලා බොනවා. අවසානයේ ශේෂතම නැති වෙලා මේ පරලෝ යනවා. මියා පෙර ජීවිතේ වයින් ස්ටෝස් මුද්‍රාණ කිලි. මොකද යා මේ ජීවිතේ මෙයා කරලා තියෙන අනුන්ට පිටුල්ලා ඒ නිසා අප්‍රමාණ මිනිස් පීඩාවට පත් වෙලා. ඉතින් ඒ නිසා මේවා නොවන මේ සිල්පද පහ කියන කාරණයෙන් මෙලෝ වශයෙන් උත් අපි පිළිහිමකට පත් වෙනවා. මෙලෝ වශයෙන්. මොකද අපේ කීර්තිය නැති වෙලා යනවා අපේ සීලයට අදාළ වූ ආනිසංසයන් අපි දුර්වල වෙනවා. මේ ජීවිතේ අපි පිළිහිනවා වගේම පරලෝ ජීවිතයට වැටෙනාට පස්සේ අප්‍රමාණ දුකට පත් වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැහැදිලි කරන කාරණාත් එක්ක මට දැනගැනීමට අවශ්‍ය තවත් කාරණයක් තියෙනවා. බුද්ධියේ දීන වීම එහෙම නැත්නම් මන්ද බුද්ධික භාවයට පත් වීම පිළිබඳව මේ ප්‍රශ්නය. කොහොමද ස්වාමීන් වහන්සේ පුත්කලින් මන්ද බුද්ධික භාවයට පත් වෙන්නේ?
මන්ද බුද්ධික භාවයට පත් වෙන්නේ මහා නෝනා මේ ජීවිතේ ජ්‍යොතිෂයේ අන්තර මන්ත්‍ර ගුරුකම් කරන්නේ. තේරුණාද? යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂයේ කරන කියන්නේ මෝහයයි උගන්වන්නේ. හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ ස්වභාවය දකින්නේ නැහැ. දැන් වර්තමානයේ යමක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් ජ්‍යොතිෂ ඔය දේව දේවල් කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ මන්ද බුද්ධික මිනිසෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අනාගතයේදී මන්ද බුද්ධික උපත් ලෝකේ වේගයෙන් වැඩි වෙනවා නෝනා. වෛද්‍ය තාක්ෂණය කොච්චර දියුණුණා එන ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුණා. ඒ වෛද්‍ය විද්‍යාවෙන් කොච්චර ලෝකේ වටිනා බෙහෙත් හොයාගත්තා කවදාක්වත් මේ සංස්කාර යටකරන වෛද්‍ය විද්‍යාවට බෑ නෝනා. තේරුණාද? මේ ලෝකේ නිරෝගී කරන්න වෛද්‍ය විද්‍යාවට බෑ. තේරුණා? ඒවල කොච්චර දියුණුවක් බෑ. මොකද ඒවල කොච්චර දියුණු බෙහෙත් නිපදවුවත් ඊට වඩා භයානක විෂ බීජයක් මනුෂ්‍යයා තුලින් සකස් වෙනවා. තේරුණා? මනුෂ්‍යයා තුලින් මේ භයානක විෂ බීජය සකස් කරන්නේ කවුද? දුස්සීල භාවය විසින්. ඒඩ්ස් කියන රෝගය සකස් කළේ කවුද? දුස්සීල භාවයමයි. තේරුණා? ඔය අනිත් කොලෙස්ටරෝල් වේවා, දියවැඩියා වේවා, ඔය වකුගඩු රෝග වේවා, ඔය සියල්ලම දුස්සීල භාවය තුලින්ම සකස් කරගන්නව රෝග. තේරුණාද? කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත නිසා. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාව දියුණුනා කියලා මේවට ප්‍රතිකාර හොයන්නේ මොකද ඊට වඩා ශක්තිමත් විස බීජයක් මිනිසයා තුලින් මතුවෙනවා. මිනිසයා තුලින් මතු කරලා දෙන්නේ කවුද? දුස්සීල භාවයේ විසින්. ඒ නිසා ලෝකය නිරෝගී කරන්න ඕනේ නම් බෙහෙත් හොයලා වැඩ නැහැ. ලෝකය නිරෝගී කරන්න ඕන නම් පන්සිල් පහද පහතුල ජනතාව ශක්තිමත් කරගන්න. එතනින් තමයි ලෝකය නිරෝගී වෙන්නේ. තේරුණා? ඉතින් ඒ නිසා අභිආරින් පන්සිල් පද පහ දුර්වල වුණොත් අපි දකින අර විෂමකාරී ලෝකය, ඒ කියන්නේ විකෘති වූ අවුරුදු අවුරුදු 1500ක් යැති මුර්ග සංඥාව සකස් වෙන ලෝකයක් තමයි. මුර්ග සංඥාව කියන්නේ ඕන නම් මිනිස්යා මුර්ගෙක් වෙනවා. කෙනෙක් තව කෙනෙක්ව දකින්නේ ඕනෙක් මොයක් හැටියට මරා ගන්න හිතනවා කියලා. මේ මුළු පෘථුවියම ලේ විලක් වෙනවා කියලා. දැන් අපි මේ සමාජයේ දකින මේ විකෘතිභාවය මේ මුර්ග සමාජයේ මුල් අදියර තමයි බීජ අවස්ථාව තමයි අපි මේ සමාජයේ දකින්නේ. මොකද්ද බීජ අවස්ථාව? ඒ සාමනුෂ්‍යයා සීලේ දුර්වල භාවයට පත් වෙනවා. පිළිසා අනිවාර්යයෙන්ම දකින්න සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. මේ ජීවිතයේ යමෙක් සිල්පද බිඳ ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපාය දුකට කැමති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
සිල්පද බිඳගත්ා නම් ඔබට අත්තන තැන, ඔබට අත්තන ඉරණම ඔබට දැන් දැනෙන්නට ඇති. ලෝකෙ කොච්චර භයානකද? කාලා බීලා ඇඳල කරලා කැමති දෙයක් කරලා ජීවත් වෙන ටිකේ ජීවත් වෙමු කියන චින්තනයට වඩා එහාගේ යමක් මේ ජීවිතේ තියෙනවා අවබෝධ කරගන්න. ඔබ කෙරේ බොහෝ කරුණාවෙන් තමයි මේ ගරු ස්වාමීන් වහන්සේ දහම් දේශනා කරන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි කතා කරමු. ගරු ස්වාමීන් වහන්සේගේ මේ දහම් සාකච්ඡාවේදී එක්තැනක කියවුණා ජ්‍යොතිෂය පිළිබඳව. ජ්‍යොතිෂය වැනි විද්‍යාවක් තුළින් මිනිසා මුලා වෙනවා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. නමුත් කොණ්ඩාංච වැනි බමුණන් සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. අපි ඒ පිළිබඳව විමසමු. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව මේ ගැටලුව මේ විරාමෙන් අනතුරුව පන්සිල් මළුවේ ඔබට අවස්ථාව දෙනවා කතා කරන්න අපිට 0112 84 88. ජීවිතේ හැම මොහොතක්ම අලුත්. ඔබ බෞද්ධයෙක් නම් ඔබ දුකම අනුභව කර කර ඉන්න එකක් ඔබ ජීවිතයේ සැබෑ සතුටසවා ගනිවි. මේ ස්වාමීන් වහන්සේ බොහොම සැහැල්ලුයි. කිසිම බරක් නැතුව, කිසිම වගකීමක් නැතුව ජීවිතය පිළිබඳව සොයා යන්නේ ඒ නිදහසට, ඒ සැනසීමට ඇලුම් කරන නිසා. අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් මා විමසන්නේ. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට සඳහන් කළා ජ්‍යොතිෂය වැනි විද්‍යාවන් තුළින් මිනිසා මුලා වෙනවා කියලා. සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුදුහන බවට කොණ්ඩඤ්ඤ වැනි බමුණන් ප්‍රකාශ කළා. එහෙම වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ජ්‍යොතිෂය විද්‍යාවක් නම්.
මෙහෙමයි, දැන් කොණ්ඩඤ්ඤ බමුණ තමයි කියන්නේ අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් එහෙම කිව්වේ කොණ්ඩඤ්ඤ බමුණම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වගමානුන් හොයාගෙන ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේ මෙයා ඉන්නේ බුදු වෙලා නෙමෙයි. මෙයා මේ වහොරයක් වංචාවක් කරලා ඉන්නේ. මෙයාගේ පාදෝලිය කරන්න එපා. මෙයා පිළිගන්න එපා. මෙයා ආසන පළවන්න එපා කියලා කවුද ප්‍රතික්ෂේප කරන්නේ? කොණ්ඩඤ්ඤ බමුණමයි. තේරෙනවා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ඇත්තක් ඇත්තෙත් නැහැ. ඇත්තක් නැත්තේ නැහැ. තේරෙනවා? මේක බොරුමක් නෙමෙයි. ඇත්තමක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෝනා ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන්නේ තිරස්සීන ධර්ම. තිරස්සීන ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. ආමුද්‍රෝ කෙනෙක් ඇදීර ප්‍රාතිමෝක්ෂය රකින්න උපසම්පදා භික්ෂුවක් ඇදීර අපිට කාටවත් දෙල් ටිකක් මතුරලා දෙන්න බෑ. තේරෙනවද? මතුරලා පිරිත් නූලක් බඳින්න බෑ. පිරිත් නූලක් බඳින්න පුළුවන්. තේරෙනවද? දෙල් ටිකක් මතුරලා දෙන්න කෙනෙකුට බෙහෙතක් කියන්න අපිට බෑ. තේරෙනවද? ඒ කියන්නේ ඒවා චිරස්තීන ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ බැහැර කරලා තියෙනවා. තේරෙනවද? මොකද යంత్ర මන්ත්‍ර ගුරුකන් තුලින් මොකද කරන්නේ? සංස්කාරයන්ගේ ස්වභාවය බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ජීවිතේ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි කළා වූ දේ තුලින්මයි මතුවලා තියෙන්නේ. එහෙනම් අපි කළා වූ දේක් තුලින්මයි මතුවලා තියෙන්නේ. එහෙනම් අපි කළා වූ දේ මතුවලා තියෙනවා නම් අපේ ජීවිතයේ දුකක් සකස් වෙනවා නම් ප්‍රශ්නයක් සකස් වෙනවා නම් ඒ කියන්නේ අපේ අකුසලයක් විපාකෙට එනවා. අකුසලයක් විපාකෙට එනවා නම් අපි මොකද කරන්න ඕනේ? කුසලයේ තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. කුසලයේ තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? බෝධි පූජා තියමින් පින්කම් කරමින් දන් දෙමින් අපේ අකුසල් තියෙනවා නම් අපි යටපත් කරගන්න එකයි කළ යුත්තේ. එහෙනම් එහෙම නැතුව ජ්‍යොතිෂ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරා අපි ගියෝ අනිවාර්යයෙන්ම අපි මන්ද බුද්ධික ජීවිතයක් බලාපොරොත්තු වෙන අපිට සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මොකද අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිත කාලයම යంత్ర මන්ත්‍ර ගුරුකම් කළේ. තේරෙනවද? එයා ඈත කලයක හිටියේ. කැලේ ගිහින් එයා ඒක තමයි කළේ. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ අපට දීර්ඝ කාලයක් වැඩ ඉඳලා. තේරෙනවද? අපවත් වුණාට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා උපත්ති ලැබලා තින්නේ මේ රෞද්‍ර ප්‍රේතෙක් වෙලා. ඒන රෞද්‍ර ප්‍රේතෙක්. ඒ රෞද්‍ර ප්‍රේතයාගේ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ කියන මේ උල් නිකටක් තියෙන වඳුර මූණක් තියෙන ප්‍රේතෙක්. එයාගේ මේ දතක් මේ මහපටැඟිල්ලක් විතර දිගයි කියන තියුණු දත්. තේන්න? එයා මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේදී ඇවිල්ලා සමාධියෙන් ස්වාමීන් වහන්සේ පත් වෙනකොට කට කට ගාලා දත් මිටි කාලා තියෙනවා. මොකද ඒ තරම් වෛරෙන් මේ ප්‍රේතයා ඉන්නේ. ඒ තරම් වෛරෙන්. තේන්න? මොකද එයා ස්ථානේ මේක. එයාගේ ස්ථානේ තමයි අර හම්තුරු ගිහිල්ලා තියෙන්නේ. දැඩි වෛරෙන් එයා කට කට ගාලා දත් මිටි කනවා ස්වාමීන් වහන්සේට සමාධියෙන් ඇහෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියලා දෙනවා ඔබ කරගත්තා වූ පව්කම් මදිවටද ඔය තව පව් කරගන්න කියලා. තේරෙනවද? කියලා ස්වාමීන් වහන්සේට සැකහිඳිලා දෙනවා මේනම් අර මැරිච්ච හාමුදුරුවමයි අපවත් වෙච්ච හාමුදුරුවමයි. ඒ නිසා උන්වහන්සේ බින් දීලා දෙනවා දිගින් දිගටම. සතියක් දෙකක් යනකොට උන්වහන්සේට ආයිමත් අර ප්‍රේතයා දැర్శණය වෙලා තියෙනවා. එදා උන්න ඒ ප්‍රේතයා අර සදගතියාගේ එයා දත්මිටි කන්නේ නැහැ. ඒක සෞම්‍ය ස්වභාවයෙන් ඇවිල්ලා බෙදී හිටලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ තව තව එයාට බින් දීලා දෙනවා. ඊට පස්සේ යා ප්‍රදර්ශන වෙලා තිනවා මේ පරදත් රූප ජීවි ප්‍රේතෙක් කියන එක. ඒකෙන් අලුත් සුදු සරමක් සුදු නැසනල්ලයක් ඇඳපු ප්‍රේතෙක්. නමුත් කළුයි සද්දන්තයි. නමුත් මේ ප්‍රේතයා ස්වාමීන් වහන්සේ ඉස්සරහා පෙනී හිටල යා මේ ඇස් කරකවනවලු ඔළුව උස්සනවලු අත ගන්නවලු මෙහෙම මෙහෙම බලනකොට දැන් ස්වාමීන් වහන්සේ බල්ලා දින මොකක්ද මේ වෙන්නේ කියලා. එතකොට බලනකොට මන්දබුද්ධික ප්‍රේතෙක්. එයි මන්දබුද්ධික භාවයෙන් දැන් ප්‍රේතයා වැටුනේ අර ජීවිතේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔක්කොම. ඒකයි කියන්නේ ඇයි මන්ද බුද්ධික උනේ? එයා ලෝකයට මෝහයයි. ඒ කියන්නේ සංස්කාරයට අදාළව ධර්මය කියලා දුන්නේ නැහැ. සද්ධාවට අදාළව ධර්මයක් කියලා දුන්නේ මෝහයයි අයියන්නේ.
එතකොට එවැනි චිරස්තීන ධර්මයන් පිළිබඳව විශ්වාස කරන අයට කුමක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ?
ඒද ඒගොල්ලෝ ඒක වෙන්නේ විශ්වාසයේ තියතාවක සද්ධාව සකස් වෙන්නේ නැහැ. මොකද කෙනෙක් තුල සද්ධාව සකස් වෙන්න නම් අන්න සීලවුත් වලින් බහැල වෙන්න ඕනේ. අන්න සීලවුත කියන්නේ ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හැට ඒව තමයි අපේ රටේ අන්න සීලවුත් බුත වලට ගැලෙන්නේ.
හොඳයි. ඔබට ඊගෙන අවබෝධයක් ලැබුණා. අපි දැන් කතා කරමු මේ විරාමෙන් අනතුරුව අපේ ගරු ස්වාමීන් වහන්සේත් එක්ක අපි හැමෝටම තරහ යනවා. මේ තරහ පාලනය කරගන්න බැරි කම නිසා තමයි අපේ ජීවිතයේ සමබරතාවය අපට අහිමි වෙන්නේ. සැනසීම අහිමි වෙන්නේ. සතුට අහිමි වෙන්නේ. කොහොමද මේ තරහ පාලනය කරගන්නේ? අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. නැගරින් ස්වාමීන් වහන්සේ කවුද කියලා ඔබ සවන්නට මහන්සිවන්නේපා. උන්වහන්සේ ස්වාගත සත්‍ය ධර්මයේ පිළිවඳව දිගින් දිගටම මෙනෙහි කරන්න. උන්වහන්සේ ඈත වනපෙතක භාවනා යෝගීව ජීවිතේ පිළිබඳව සොයන්නේ ඒ සත්‍ය වූ ධර්මයේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබට පහදලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ස්වාගත ධර්මයේ සූය විදිහ උන්වහන්සේගෙන් දැන් මා විමසන්නේ තරහව පිළිබඳව. ඔබට මට හැමෝටම සමහරක් වෙලාවට ජීවිතේ අප පිළිගන්න අකමැති දේවල් එක්ක තරහ යනවා. ගරු ස්වාමීන් වහන්ස, අපි හැමෝටම තරහ යනවා. මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද?
මෙහෙමයි, තරහව කියන කාරණේ, ද්වේෂය කියන කාරණේ, ව්‍යාපාදයේ කියන කාරණේ අපිව දුකට දාන මොම බලවත්ම අකුසල් මූලයක්. තේරුණාද? ඒ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරතුරුවම දකින්න ඕනේ. මම ඒකයි කිව්වේ, ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ. තේරුණාද? නිසා කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපිට ඔබට ස්වාම පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාම පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම පුරුෂයෙක්. ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ. ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක්. ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක්. ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබට සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්ත්වයක්. එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ. කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සියලු ලැබිලා තින්නේ අපි කොතෙන්වත් ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. අපි දකින්න ඕනේ අපිට යමෙක් කරවනවා නම් අපි සංසාරේ කාට හරි යොරවලා ඇති. අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනවා ඇති. එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන. සමහරු ඉන්නවා එයා යانے යන තැන බැලුම් ගන්නවා. තේරෙනවද? ඒ යා පෙර ජීවිතේ එයා වටලා තියෙන දේ. තේරෙනවද? ඒ සමහරු ඉන්නවා යانے යන තැන යාළු ප්‍රසාදිය ලැබෙනවා. ඒ පෙර ජීවිතයයි මෛත්‍රී හිතුව කටයුතු කළා. දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චර නම් ද්වේෂයෙන් කේන්ද්‍රී කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවා. කොච්චර යාගේ රැකියාවට වෙන්න පුළුවන්, ව්‍යාපාරේ වෙන්න පුළුවන්, එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ. ඕනතරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන්. නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති. ඉතින් එහෙමයි කී දහස් සමාජයේ ඉන්නවා. ඒතකොට එහෙමයි නෝන කීයේ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ. දකින දකින කෙනා එයාට ඕරෝනවා මිසක් කවදාකවත් හිනා වෙන්නේ නැහැ එයාගේ අකුසල විපාකේ. තේරෙනවද? එයාගේ අකුසල විපාකේ. ඒ නිසා ද්වේෂය කියන කියනවා පස්සය. පස්සය කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. ඒ කියන්නේ ඇසක් අකමැති රූපයක් විඥානයක් එකතු වෙනවා පස්සේ. කනක් අකමැති ශබ්දයක් විඥානයක් එකතු වෙනවා පස්සේ. මනසක් අකමැති සිතුවිල්ලක් විඥානයක් එකතු වෙනවා පස්සේ. මේ පස්සේ නිත්‍ය වශයෙන් ගත දෙන්නේ කේන්ද්‍රිය සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දැන් කාය කියන තැන නවතින්න. ඇසුන ආය කියන තැන නවතින්න. දැනුන ආය කියන තැන නවතින්න. මට දැන් මෙතන ඉන්නකොට මට අහිනවා, මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා. බයින කෙනාත් මට දැනෙනවා, බයින වචනත් මට ඇහෙනවා. මම ඇසුනා කියන තැන නැවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? ඇසුනා කියන තැන නැවතුනා. මම රූපයක් දකිනවා, එයා අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නැවතුනා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. සිතුවිල්ලක් දැනෙනවා. ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ. නමුත් දැනුනා කියන තැනින් නැවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි එළින් ගැටි උපේක්ෂාවන් කරා යන්නේ. ඒ නිසා කේන්තියක් එන වෙලාවෙදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න. දැනුණා කියන තැනින් නවත් ගන්න, ඇසුණායි කියන තැනින් නවත් ගන්න. දෙහිය ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියනවද? නැහැ. දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධ මං කේන්ති ගත්තා කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබටයි ඉති නැහැ. නමුත් කේන්තිය ඔබටයි ඉති නැති වුණා නම් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකය මිස ඔබ පිටපස්සේ තියෙනවා. එහෙනම් ඔබේ මුළු ජීවිත කාලෙම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද කියලා ඔබ මොකක් හිතන්නේ? ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිති නැහැ. කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණා ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලේ විපාකය පිණිස ඔබට තියෙනවා. ඒක කේන්තිය අපිට අයිති නැහැ. එනිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ඔබට කේන්තිය එනවා නම් ඒක මොහොතකම ඔබ හොඳට තනියම hina වෙන්න මොහොතක්. තේරෙනවා? ඒවා උපක්‍රමශීලී ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් එහෙම නොදැක්කොත් අනිවාර්යයෙන්ම කේන්ති නිසා අපි ද්වේෂ නිසා අපි අවසානයේ මරණ මොහොතේ කේන්තිය වුරු කළොත් මුසුවෙන්නාසිකන වතුර බිංදු බිංදු එකතු වෙලායි වතුර කලය පිරෙන්නේ. ඒ වගේ ධර්මාවද සහ කේන්ති ගත්තත් ඒ කේන්ති අපිට තව තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. ඒ නිසා බුදුරජාණන්සේ කියන රූපය මායය හැටියට දකින්න කියලා. එහෙනම් බුදුරජාණන්සේ කියන රූපය මායය හැටියට දකින්න. හිත මායය හැටියට දකින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා. ළමා නිවාසයකට ආධාරිතද. ඒතකොට ගෙදර හිටිය මහත්තයාගේ ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එළවගත්තා. ඔබ වහන්සේට මේව අයිති නෑ, මේව වැරදක් නෑ, මේව සල්ලි අල්ලන්න බෑ කියලා එළවගත්තා. ඒකෝගෙන එතනින් යසරුණෙත් නෑ. එයා දැන් හැම කෙනාටම මේක කිය කිය සතුට වෙනවා. නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයිසා කුසලයක්ද සිද්ධ කරගන්නේ මොකද? නමුත් ස්වාමීන් වහන්සේ වැරද්දක් කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නෑ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩක කියන කෙනාට සාංකේය කළ දන් දෙන්න කියලා. එහෙනම් අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාළ කරගත්තේ නෑ. නෑ, ඒ කරන වැරදි ඒගොල්ලෝ වර්ධනයයි. තේරෙනවද? ඒකෝ දැන් අර මහත්තයා දැන් මේක කිය කිය බයිනවා. නමුත් ඇයි ආයේ බැන්න අකුසල් සිද්ධ කරගන්නේ? ආයේ රූපේ මායය හැටියට දැක්කද? නෑ. එයා රූපේ මායය හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනේ, මෙන්න ටිකට් එකක් මරණ කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරනේ මගේ ළඟ සල්ලි නෑ, මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් දින රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් මේ මොකද එයා මායය හැටියට දැක්කේ? නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායය හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ ඉන්නේ මායයා කියලා දකින්න. ඒ ඉන්නේ මායයා කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවද මේ ඉන්නේ මට අකුසලයක් කරන්නේ කියලා. සිතුවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායය හැටියට දකින්න. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ල මායය හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායය හැටියට දකින්න. මොකද ඔබ අකුසලේ කරයි අරගෙන. ද්වේෂයයි තී යක්ෂ ලෝකෙට. අපි හාමුදුරුවනේ දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නෝ. ඒ යක්ෂණියේ මූණ රතුම රතු පාටයි, ලේ රතු පාටයි, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තියෙනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ යක්ෂණිය දැක්කාම කුපුරනවා යා. එන එයාට ඒ වෙලාවේ එයාට හිතේ මේ මූණ කුපුරලයි කියලා. ඒ තරම් ද්වේෂය. ඒ පෙර ජීවිතයේ ද්වේෂය මැරිලා. ඒසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හැරි අපිට එකපාරට ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාරට ද්වේෂයක් සකස් වෙයි. ද්වේෂයක් සකස් වෙලා යා පල්හැතන උප්පත් කියලා බලයි. ඒසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මරණ විනාවේ අවසාන සකස් වෙනා වූ පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන. දැන් අපි ස්විතාලේ ලෙඩෙන්දී ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙනවා, මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මාත්‍ය දන්නේ දොස්තර මාත්‍ය ඉන්ජෙක්ෂන් එක ගහනවා. නමුත් වේදනාව නිසා මේක මාත දොස්තර මාත්‍ය කිරේ කේන්දිය සකස් කරවන්නට මැරෙනවා. අපරාධ හතර පහයි. දැන් මරණ වෙලාවේ කවුරුත් උපස්ථානය කරනවා. කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්දියක් එනවා. මොකද කේන්දිය පුරුදු කරන්නේ. කේන්දියත් එක්කම මැරෙනවා. හතර පහයි. මේක ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරෙන්නේ කියන එක නිසා ධර්මා උදෙසාවත් විනිද මහත්යා උදෙසාවත් කේන්ති ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපි විසරාට අරන් යනවා. ඒත් ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට පිරිසන් සතාට විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ සර්ප කුලයන්ට ඔය සර්පය කියන්නේ පෙර ජීවිතයේ ද්වේෂය වැඩිපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවේ එක්තරා මහත්යෙක් මරණ වෙලාවේ ආය ශරීරයෙන් මැරෙන්නේ මරාගෙන මැරෙන අනතුරකින් මැරෙන්නේ එමුද යා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උත්පත්ති ලැබුනේ මොකද යා මරණ වෙලාවේ සකස් වුණා වූ ද්වේෂය තේන්න ඒ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක් ඒ ද්වේෂයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන එක මෙහෙම ගහත් දිනායකට පුළුවන් මිනිස්සුක මරලා දාන්නේ මොකද පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය ඒසත් ද්වේෂයයි තී සර්පයින් තමයි ද්වේෂයයි තී අක්ෂයා තමයි තිරසන් ලෝකෙ තමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙනවා
තරහ ගැනීම, ද්වේෂය ඇතිවීම පිළිබඳව, එහි ආධිනවයන් පිළිබඳව ඔබට වැටහුණා. එහෙමනම්, තවදුරටත් ඔබ උත්සාහ කරන්න ඕනේ තරහව පාලනය කරගන්න, විවිධ ස්ථිතීට පුරුදු කරගන්න. හොඳයි. අපේ ගරු ස්වාමීන් වහන්සේ ජීවිතයේ සත්‍යසොයන ස්වාමීන් වහන්සේ නමක් කියලා ඔබ දන්නවා. උන්වහන්සේ කවුද කියලා හොයන්නට විසිනවට වඩා, උන්වහන්සේ පැහැදිලි කරන මේ කරුණ තුළින් ඔබේ ජීවිතය සකස් කරගන්න උත්සාහ කරන්න. අපි මේ විරාමයෙන් පස්සේ උන්වහන්සේගෙන් විමසන්නේ අපි කොහොමද තව කෙනෙක් කෙරෙහි මෛත්‍රී පතුරවන්නේ. විරාමයෙන් පස්සේ අපි සූදානම් ද්වේෂයෙන් මිදලා මෛත්‍රිය පතුරවන හැටි ඉගෙන ගන්න. ද්වේෂ සහගත සිතුවිලි හිතට එනකොට, තරහ සිතුවිලි හිතට එනකොට ඒ කොහොමද පාලනය කරගන්නේ කියන එක ගැන ඔබ දැන් දන්නවා. මේ ආධිනවයන් පිළිබඳ අවබෝධය නිසාම හිතට තරහ ගන්නට දැන් ඔබ කැමති වන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේගෙන් විමසපු දැන් ස්වාමීන් වහන්සේ අපි කොහොමද මෛත්‍රිය පුහුණු කරන්නේ?
මෙහෙමයි පුතේ, මෛත්‍රිය කියන කාරණේ අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ජීවිතේ ප්‍රසන්න සිරුරක් ශරීරයක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතුනේ ගිය ජීවිතේ අපි වැඩ මෛත්‍රී චිත්තයන්මයි. තේරුණාද? දැන් කාට හරි මේ ජීවිතේ ලස්සන ප්‍රසන්න පිරිමිය වේවා කාන්තාවව රූපයක් ලැබලා තියෙනවනම් ඒ රූපේ ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරුණාද? අම්මා සුදු වුණා තාත්තා සුදු වුණා නිසා දරුවා සුදු වෙනවා කියන කාරණය ධර්මයේ නැහැ.
අම්මා කලු නිසා තාත්තා කලු නිසා දරුවා කලු වෙනවා කියන ධර්මයක් නැහැ. තේරෙනවද? ඒකට දැන් එක දරුවෙක් ඉන්නවා. එයා කලුයි. නමුත් එයා කලුයි එයා ඉස්කෝලේ යනකොට දැන් ළමයියාට මිසු කරනවා. ඒතකොට ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බයිනවා. අම්මේ ඔයා කලු තාත්තා කෙනෙක් බැඳින්ද තමයි මම කලුනේ කියලා. කලුනායි කියලා දැන් එයා දුක් වෙනවා. නමුත් කලු තාත්තා කෙනෙක් බැඳ නිසා නෙමෙයි දරුවා කලුනේ. ඒ දරුවා ගිය ජීවිතයේ ද්වේෂය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මවකුසටයි එයා දැත්තේ. දැන් සුදු අම්මා කෙනෙක්ට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමෙයි දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතේ මල් පූජා කරලා මෛත්‍රිය වඩලා සුදු වෙන්න විත්ප සංස්කාරයක් සකස් කරගත්තා. ඒ නිසා තමයි යා සුදු අම්මා කෙනෙක්ගේ මවකුසට දැත්තේ. එහෙම නැතුව මේ කලුවේ සුදුයි කියන්නේ අම්මා තාත්තා සුදු නිසා නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි ප්‍රසන්න සිරුරක් ලැබලා තියෙනවා නම් ඒක ලබන්න අපි ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා. අපි ගිය ජීවිතේ බොහොමලු දසදහස් ගාණක් කැමදලා තියෙනවා. අපි ගිය ජීවිතේ මෛත්‍රී තිත්තියන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. ඒ අලේ තමයි අපි මේ ජීවිතේ ලබන්න ආව ප්‍රසන්න භාවය. ඒ නිසා මෛත්‍රියේ විශේෂ තුنين බුදුරයන් වහන්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා දේශනා කරනවා. සුවසේ ඉන්දියානු සුවසේ ඇහැරෙනවා නපුරු හින පේන්නේ නැහැ දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා වසමිතෙන් හානි වෙන්නේ නැහැ ශරීරේ ප්‍රසන්න වෙනවා සීමුරාණු වෙන්නේ නැරෙනවා සුගතිය ඉපදෙනවා ඒකෝට එහෙනම් මෛත්‍රිය වැඩුවාම අපිට ලැබෙන ආනිසංස මොනවද මේ කිව්වා වූ ආනිසංස තේරෙනවා ඒකෝට ද්වේෂය අපිව අර වගේ සතර පායන්ට වැටෙනවා වගේම මෛත්‍රිය කියන කාරණය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතියෙන් උපදින්න අපිට සරුම මේ මාර්ගය සකස් කරලා දෙනවා ඒක තමයි මෛත්‍රිය ආනිසංස
කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී ගිහිවත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරා. එතකොට ගිහිවත කියලා කියන්නේ මොකක්ද?
ගිහිවත කියන්නේ නෝන ගිහිකෙන් දැන් පැවිදිවතක් තියෙනවානේ. පැවිදිවත අපි අපි යම් දවසක පැවිදුණ මොහොතේ පටන් අපිට කරන්න පැවිදිවතක් තියෙනවා. ඒ මූලික දේ තමයි අපි ගුරුවරයන්ට උපාධ්‍යයන් වහන්සේලාට අපි ගරු කරනවා සලකනවා කියන කාරණය. ඒ වගේම තව තව ආරණ්‍යයක් වුණොත් ඒකේ තියෙනවා වැසිකිලි වද තියෙනවා දානශාලා වද තියෙනවා බොමලු වද තියෙනවා පාරවල් අතුගානේ ඒ වදවල් තියෙනවා ඊළඟ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන වද තියෙනවා නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන වද තියෙනවා සහෝදර උපස්ථ ස්වාමීන් වහන්සේලාට උපස්ථානේ මේ වගේ වතක් තියෙනවා අපිට කරන්න මේ වතෙන් තමයි අපේ කෙලෙස් ප්‍රහීණ කළ ගන්න. එහෙනම් කෙලෙසුන් ප්‍රහීණ කිරීමේ එක් මාර්ගයක් තමයි මේ වත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි කවදාකවත් වැසි කිරියක් සෝදන්න අපි කැමති නැත්තම් කවදාකවත් අපි නිවන් මාර්ගය යන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපිට කවදාකවත් පරික්‍රමක් හොදාගන්න බැරි නම් අපි නිවන් මාර්ගය යන්න කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට වැඩිහිටි ස්වාමීන් වහන්සේව සලකන්න ගරු කරන්න තාම අපි කැමති නැත්තම් නිවන් මාර්ගය යන්න කලබල වෙන්න අවශ්‍යතාවයක්. මොකද වත තමයි අපේ කෙලෙස් පිරිසු කළ දාන. කොහොමද වැසිකිලිය හොදද්දී අපි මේ වැසිකිලිය හොදන්න ඕනේ වැසිකිලිය හොදනවා කියලා නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන කහටකුණු හොදනවා කියලයි. වැසිකිලිය හොදන මොහොතක් පාසා අපි හිතේ තියෙන කහටකුණුයි හොදලා දාන. කෙලෙසි හොදලා දාන. තේරුණා? ඉතින් ඒ වගේ වත කියන කාරණේ කිහිවත කියන්නේ නෝනා කිහි කාලයේ කළ යුතුයි. මම කිහිවත කියන වචනේ පොතේ සඳහන් කරලා තිනවා මං කිහි කාලයේ මොකද මම පැවිදි වෙන්නේ ඉස්සෙල්ලාම ආවා අවුරුදු 24 දී. අවුරුදු 24 දිහා මේ තපෝවනේ නායක ස්වාමීන් වහන්සේ ළඟට මම පැවිදි වෙන්න ආවේ. නමුත් පැවිදි වෙන්න ඇවිල්ලා මම තවත් 10ක් දසදින වෙලා ඉඳලා මම හැරිලා යනවා. මොකද ඒ මට තේරුම් ගියා මල් ළඟ තියෙන කාමරාග පිටිකයන් භාවනාවෙන් මට යටපත් කරන්න බැහැ කියලා. ඒක මම තේරුම් ගත්තා. මං කවුද කියලා මම හුස්සලේ එළියට ගත්තා. ඒතකොට මම දැනගත්තා මගේ ළඟ තිබ්බ කාමරාග පිටිකයන් මට භාවනාවෙන් යටපත් කරන්න බැහැ කියලා. ඒ නිසා මම දවස් 10න් අවසරම මම ගෙදර යනවා කියලා ගෙදර ගියා. ඒ ගිහිල්ලා නෝනා මට පැවිදි වෙන්න තව අවුරුදු 20ක් ගියා. එන්න මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. එහෙනම් මට අවුරුදු 20ක් ගියා එදා ඉඳන් දැන් පැවිදි වෙන සුදුසුයි කියන තැනට එන්න. ඒ අවුරුදු 20 තුල මම ওই ගිහිවත කියන කාරණේ තමයි සිද්ධ කරගත්තේ. ඒ ගිහිවත තුලින් මම විශේෂයෙන්ම රසල් ආශ්‍රිතව ස්වාමින් වහන්සේලා ආශ්‍රිතව අපමාන පින්කම් සිද්ධ කරගත්තා. තේරෙනවා? දානමය පින්කම්, සීලමය පින්කම්, කඩින පින්කම්, අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. අනුන් පින්කම් වල යෙදෙව්වා. තේරෙනවා? අනුන්ම පින්කම් වල යෙදෙව්වා. ඒ වගේම රෝගී උපස්ථානයේදී මම අප්‍රමාණ මතයිති නැති රෝගීන් උදෙසා මට ඥාතිත්වයක් නැති රෝගීන් උදෙසා මම උපස්ථානය කළා දෙනවා. මගේ අම්මා අංශභාගයෙන්ද අවුරුදු 8ක් ජීවත් වුණා. ඒ අවුරුදු 8ේම මම තනියම මේ අම්මාට උපස්ථානය සිද්ධ කළා. තේරෙනවා? ඒ වගේම හැම වෙලාවම මම මගේ සතුට අනුමුදෙසා යොමු කළා. ඒක තමයි මම ඔයගල පොතේ මම එදා දැනගෙන හිටියේ නෑ මේකට අත්හැරීම කියන්නේ කියලා. නමුත් දැන් බලනකොට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මගේ සතුට මම අනුමුදෙසා යොමු කළා. මම බස් එකකට නැග්ගනම් මොරටුවෙන් බස් එක කොළඹින් බස් එකකට නැග්ගනම් කතරගමට යන්නේ මොරටුවෙන් කෙනෙක් නැග්ගත් මම කවදාකවත් සීට් එක නොදී හිටියේ නැහැ. තේරෙනවා? සීට් එක නොදී දැන් මොල්ටුවේ නැගිටලා මම ඉස්සරහට කියලා තියෙනවා. එතනින් යනකොට ඔන්න ගාල්ලේදී සීට් එක අම් වෙනවා ආයිමත් මම එක බස් එකේ සීට් එක හතර වතාවක් හතර ගම වෙනකොට පූජා කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ බලන් ඉන්න මිනිස්සු හිතනවා මේක පිස්සෙක් කියලා. තේරෙනවා? ඒක පිස්සෙක් කියලා හිතන්නේ. නමුත් ඒවයි ඵලය තමයි අපි අවසානයේදී ලබා ගන්න. ඒ නිසා මම හැම වෙලාවෙම මගේ සතුට අනුන් දිසා දෙන්න කැමති වුණා. තේරෙනවා? ඕන වෙලාවක මම කැමතිනේ තව කෙනෙක් සතුට කරන්න. ඒක අත්දැකීම කියලා මම එදා දැනගෙන හිටියේ නැහැ. කිසි වත කියලා කියන්නේ මම ඕක තමයි. තේරෙනවද? පංචල ආශ්‍රය කරගෙන, සමාජය ආශ්‍රය කරගෙන, මිනිස්සුන් ආශ්‍රය කරගෙන, ඒ අය පින්කම් වලින් යෙදෙමින් ඒ අය සතුට කිරීම තමයි මේ වත කියලා මම කියන්නේ. මොකද ඒක මම අප්‍රමාණව කළා.
ගරු ස්වාමීන් වහන්සේ. සබ්බපාපස්සකරණ කුසල සුපසම්පදා. සචිත්ත පරිවෝ දකන ඒතම් බුද්ධහන සාසන. සියලු බුදුරයන් වහන්සේලාගේ දේශනාවන් කැටි වුණු මේ ගාථාවේ තියෙන ඵලය කුමක්ද? මෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන් පිළිහි කිරීමෙන් කෙනෙකුට එහි ගැඹුරු ශක්තිය ලැබෙනවාද?
එහි ලැබෙනවා. දැන් බුදුරයන් වහන්සේ සබ්බපාපස්සකරණ කියන සියලු පාපයන් මිදෙන්න කුසල සුපසම්පදා කුසල් දහම් වඩන්න. සචිත්ත පරිනෝදපන. සිත දමනය කරගන්න. සිත දමනය කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒතකොට සිත දමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මොන සිත දමනය කරන්න කියන්නේ? මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමනය කරගන්න කියන්නේ. ඒක මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මුලින්ම කියනවා සබ්බපාපස්ස පාපයන්ගෙන් මිදෙන්න. ඊට පස්සේ කියනවා කුසලයේ යෙදෙන්න. ඊට පස්සේ කියනවා හිත දමනය කරගන්න. මොන හිතද මේ දමනය කරගන්න කියන්නේ? කුසලයේ සහ අකුසලයේ කියන දෙකමයි. මොකද කුසලයක් අපි වරන් යන්නේ වදේටයි. අකුසලයක් අපි වරන් යන්නේ වදේටයි. අකුසලයේ සුගතියට අරන් යනවා කුසලයේ සුගතියට අරන් යනවා. නමුත් සුගතියට අරන් ගියත් කවදා හරි අනාගතයේදී පහළ වෙන දීර්ඝ උත්පාද කාලවලදී අපි ආයිමත් අතර අපායන්ට වැටෙනවා. එහෙනම් බුදුරයන් වහන්සේ එතනදී අනුමත කරන්නේ ඒක බොහොම ගැඹුරින් අපි දකින්න ඕනේ. බුදුරයන් වහන්සේ එතනදී කියන්නේ මොකද්ද? අකුසලයෙන් මිදෙන්න. කුසල් වඩන්න. කුසල් වඩලා ඊළඟට කුසලයේ අකුසලයේ අනිත්‍ය දකින්න. ඒ කියන්නේ පව නිරෝධයේ ප්‍රසකට කරගන්න. එතනයි බුදුරයන් වහන්සේ ඒකෙන් අදහස් කරන්නේ. තේරෙන? ඉස්සෙල්ලාම අකුසලයෙන් මිදෙනවා. මොකද දැන් මායාට ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ. තේරෙනද? ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඔබලාව දැන් අකුසලයෙන් හඳුනනවා. එහෙනම් මායා දැන් ඔබලාව කොටු කරන්නේ කොතෙන්ද? කුසලයෙන්. කුසලයෙන් දැන් මායා ඔබලාව කොටු කරයි. කුසලය කියන්නේ මොකද? පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේවෙන් තුලින් තමයි ඔබව දැන් කොටු කරන්නේ. මොකද මායා දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ නෝනා ඉවෙන් ආසන්න පහනක තියෙන දීප්තිය. ඒ ඉවෙන් ආසන්න පහනක තියෙන දීප්තිය. ඒ කියන්නේ මේක වඩාත් කාලයක් තියෙන දීප්තියක්. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභී පහළ වෙන යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතයේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. ඒන ආයිමත් අපිට කාලයක් ගෙන්නේ නැහැ. මාරයා දන්නවා මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ වෙන සත්‍රීකම අවස්ථාව කියලා මේ මොහොතේ. ඒ නිසා මාරයා මේ වෙලාවේ හදන්නේ මොකද? ඔබලාව කුසලයේ තුන කොටු කරන්නේ. කුසලයේ තුන කොටු කරලා තිබ්බනම් ඔබලා දිව්‍ය මනුෂ්‍ය සැපලබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු 200ක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ ලෝකයේ අයිති කාටද? මාරයාට. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඔබලා මාරයාගේ උදහාන. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටු වුණා. ඒ අකුසලයේ හඳුනගෙන කුසලයට කොටු වුණා. එහෙනම් මේ මොහොතේත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටු වෙන්න නම් ඒ කියන්නේ අපි මාරයා ග්‍රහණයට එතනත් අහුවෙලා තියෙනවා. මොකද නැවත සුගතිය උපතක්. ඒ සුගතිය උපතෙන් අපි ආයමත් සතර පායට වැඩෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරයන් වහන්සේ සබ්බපාපස්සකරණං ගාථාවෙදී එකයි කියන්නේ මුලින්ම පාපයන්ගෙන් මිදෙන්න ඊට පස්සේ කුසල් දහම් වඩන්න ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා සිත දමනය කරගන්න. මොන සිතද? මේ කුසල් සහ අකුසල් කියනවා සිත් දෙකම දමනය කරගන්න. ඒකට බැඳෙන්න එපා. ඇයි බැඳුනොත් වගේ කරයි අරන් යන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරා ගැනීම තුළ සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය වූ සාධක අපි ජීවිතයට එකතු කරගන්න.
කාලය කිවිලා යන්නේ බුදුරජාණන් වහන්සේගේ අවසාන සිහි කිරීම අපිට නැවතත් සිහිපත් කර ගනිමි. අප්‍රමාදෝ අමත පදං. ප්‍රමාද වෙන්නේ කා? සංසාරේ හරි කටුකයි. දුෂ්කර පිටසක එක බින්ද පාදයකින් සෑහිමින් අල්පේච්ඡ ජීවිතයකට හුරු වුණු මේ ස්වාමින් වහන්සේ ජීවිතයේ සත්‍ය සායන උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පසක් කරගත් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දිසූ ධර්මයෙන් උන්වහන්සේට දැනුණු යථාර්ථය අද දවසේදී පන්සිල් මළුවේදී අපිට පැහැදිලි කරා. ප්‍රමාද වෙන්නපා. ජීවිතේ සකස් කරගන්න ඔබ අපට යොමු කරපු ප්‍රශ්න උන්වහන්සේ මුණ ගැහෙන නුදුරු දිනයකදී අපි ඉදිරිපත් කරනවා. බලාපොරොත්තු දල්වා ගන්න. ජීවිතේ සකස් කරගන්න කැමති ඔබ සියලුම දෙනාට ඒ ධර්ම දානය ලබා දෙන්න අපි සූදානම්. අප සියලුම දෙනා එක්ව උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. උන්වහන්සේ කොහේ හෝ සිට මේ මොහොතේ මේ පින් අනුමෝදන් වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.